අමාත්‍යංශ නිවේදන විදේශ කටයුතු අමාත්‍ය ගරු ජනාධිපති නීතිඥ UMUM අලි සබ්‍රි මැතිතුමා.
ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, this is in respect of a question which was raised under Standing Order 27-2 on the 22nd of June 2023 by Honourable Venerable Athuraliye Ratanathera, Honourable Member of the Parliament, regarding certain question about a group of people from United States visiting Sri Lanka. This is my answer after I consulting all the relevant agencies. Honourable Deputy Speaker, while the Ministry of Foreign Affairs is the link between the foreign countries, entities, institutions and the ministries and departments, institutions in Sri Lanka, the Ministry of Foreign Affairs is not the focal point for the subject area that comes under the purview of MCC. It is noted that an expert committee was appointed by the Cabinet in December 2019 to review the MCC agreement, and the final report was handed over to the former President in June 2020. The proposed so far is an agreement between United States and Sri Lanka. Accordingly, the line ministry in this regard is also the Ministry of Defence, and information required may be obtained from the Ministry of Defence. AKSA is also an agreement, comes under the Defence Ministry. The relevant line ministry in this regard is the Ministry of Defence, and further information may be obtained from the Ministry of Defence. Therefore, it is appropriate to ask from the relevant line ministry, Ministry of Defence, regarding the re-implementation of this agreement and its current status and the purposes. I am aware that two aircraft belonging to the American Air Force arrived at the Katunayaka Bandaranaike International Airport in the afternoon of the 14th of February 2023. According to the information provided by the Ministry of Ports, Shipping and Aviation and Airport and Aviation Services Lanka Limited, they have officially entered the country. The two planes that have arrived at the Katunayaka International Airport under number RCH-23/99-2142A and RCH-231/00215A. I further mention that the Ministry of Foreign Affairs has done only the necessary diplomatic clearances for the C-130 aircraft to fly to Sri Lanka. The Chairman of the Airport and Aviation Private Limited has informed that the names, passport numbers and visa numbers of the people who came to the two aircraft can be obtained from the Department of Immigration and Emigration. Further, Airport and Aviation Services Private Limited has informed this ministry that they are not aware of the fact to which organization in the United States the said group belongs to and any responsible for, and have met with the parties which organization in Sri Lanka bearing what responsibility and what matters to the agreement were discussed in this meeting. And therefore, some of these questions seems to be referred to the wrong ministry. So based on the evidence which we gathered and the information which I acquired from different agencies, this is the information which I can provide to the question raised by Venerable Athuraliye Thera on the 22nd of June 2023. Thank you, Honorable Deputy.
Arbao Misyati. Apatuma Amokar Riti Prasnaya Adda?
Arnaya Sambandha Apita Padi Karnaya Kata Garna Belui.
Karu Matuma Api Adda Ude Katakara Gatvidita Sabhave Katayutu Karu Meka Kata Pahasui. Bao Misyati Apatuma Adda. Amatyaanse Nivedane Buddha Sahasana Agamun Katayutu Amatya Vidru Ikramanayaka Matta. නැකරු මත විවාදයකට දැන් අපි ප්‍රදා හරි ඔබතුමා කැටියෙන් අහන්න කැටියෙන් ඉතමත් කැටියෙන් අහන්න
අම කැටියෙන් තමයි යන්නේ දැන් කරු එමතුමා බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා යම් පොඩි වෙලාවක් මට දෙන්න විශේෂයෙන්ම ඉන්දියාව සමග ඔබතුමාලා ගිවිසුම් ගන්නවකට ඇතුළත් උනායි කියලා අපි දැනගෙන තිබෙනවා නමුත් අපි දන්නේ නැහැ මොනවද මේ එකඟුණ ගිවිසුම් කියලා විශේෂයෙන්ම සේතු සමුද්‍රම් සම්බන්ධව ඇති වෙලා තිබෙන තත්ත්වය ජනාධිපතිතුමා විසින් යෝජනා කරයි කියලා තමයි කියලා තිබුණේ ඒ වගේම ත්‍රිකුණාමලයේ ආර්ථික කලාපය ගැනත් මේ වගේ ප්‍රශ්න ගණනාවක් ගැන ඔබතුමාලා සාකච්ඡා කරලා තිබුණා මම කැමතියි විශේෂයෙන්ම අපි ඉන්දියාවත් එක්ක ඊටාම ළඟින් වැඩ කරන රටක් විය යුතුයි ඒ වගේම ඉන්දියාවට අපේ ගරුත්වය විදිහටම තිබෙනවා නමුත් අපේ භෞමික අඛණ්ඩතාවය සහ අපේ ස්වෛරීභාවය ආරක්ෂා කරගෙන එක එක පුද්ගලයන්ගේ පුද්ගල අපේක්ෂා නෙමේ වැදගත් වෙන්නේ රටේ අභිලාෂය ඒ සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව ඔබතුමා ගත්ත තීන්දුව ටික කරුණාකර මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා අහන්න කැමති පළවෙනියෙන් දෙවන කාරණේ තමයි විශේෂයෙන්ම ඔබතුමා දන්නවා ඔබතුමාට මම මේ ගැන කතා කරලා තියෙනවා ඉතාලියේ තානාපති කාර්යාලයේ ඇති වෙලා තිබෙන තත්ත්වය දිගින් දිගටම පෞගිය කාල වකවානුවේ අපේ ශ්‍රී ලාංකිකයන් ඉතාලියට යනකොට ඔවුන්ට කිසිම රෙස්පොන්ස් එකක් මේ ඉතාලි එම්බසිකින් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මාස ගාණක් ඔවුන් රස්සියාදු කරන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. සමහර තැන්වල ගරු ඇමතුමා තමන්ගේ බිරිඳව යවලා දරුවෝ බිරිඳයි දරු පියයි දෙන්නම ඉතාලියේ දරුවෝ දෙන්න ඉතාලියට ගෙන්න ගන්න මාස ගන්නක් මාන්සිලා ඔවුන්ගේ රිජෙක්ට් කරයින් පස්සේ ආපහු නැවත කතා කරත් කිසිම රෙස්පොන්ස් එකක් ඇයි ඒ ඔල්ලම නිදාස් ඉවත් කරේ කියලා නැත්නම් ඒක රිජෙක්ට් කරේ කියලා කිසිම පිළිතුරක් නැහැ. මම ඔබතුමාට කියන්නේ බලපෑම් කරන්න කියලා. නමුත් මම කියන්නේ මේ සම්බන්ධව කාරුණිකව ඒ තානාපති කාර්යාලයත් එක්ක කතා කරලා විශේෂයෙන් ඉතාලිය ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන මේ අර්බුදය ගැන යම් විසඳුමක් ලබා දෙන්න කියන ඉල්ලීමත් මම මේ අවස්ථාවේ
කරනවා. ගරුව මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක අපි සාකච්ඡා කරපු සියලුම අසං කරපු ගිවිසුම් පාරදුෂ්‍යතාවයකින් යුතුව දෙරටේම සම්බන්ධතා වැඩි දියුණු කිරීම සඳහා කරන ලද දේවල් ඒ ජනාධිපතිතුමා සහ ආගමැතිතුමාත් එක්ක කතා කරලා අවශ්‍ය නම් අපිට ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කැබිනට් මණ්ඩලයත් අනුමත කරපු දේවල්. ඒකෙන් අපි බලාපොරොත්තු වන්නේ මේ වෙනකොට ඉන්දියාව ලෝකයේ පස්වෙනි විශාල ආර්ථිකය බවට පත් වෙලා තියෙනවා. 2030 වෙනකොට ලෝකයේ තුන්වන විශාල ආර්ථිකය බවට පත් වෙන බවට සියලු දෙනාම අද පිළිගන්නවා. 2050 වෙනකොට ලෝකයේ දෙවන ආර්ථිකය වශයෙන් පත්වීමේ හැකියාව තියෙනවා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට විශේෂ අවශ්‍යතා රාශියක් තියෙනවා. මේකේ අපි උත්සාහ කරන්නේ අභියෝග කළමනාකරණය කරගෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ඉතිහාසයේ සිරකරුවන් නොවි අලුත් විදියට මේ තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයට අරගෙන අපේ රට දියුණු කරන්න. අපි කිසිම දෙයක් කරන්නේ නැහැ අපේ රටට පාඩුවක් වෙන. එහෙනම් අපිට අපි ඇස් වහගෙන මේ දේ කරන්නේත් නැහැ. මේ තියෙන අවස්ථා කල්මාකරණය කරගෙන අපේ සම්පූර්ණ අවශ්‍යතාවයේ තියෙන්නේ අපේ රටේ අවශ්‍යතාවය. අපේ ෆොරින් පොලිසිය එක ශ්‍රී ලංකා ෆස්ට්. ඒක මම ඔබතුමාට වගකීමෙන් කියනවා. ඒ අනුව තමයි අපි සියලු දේ කරන්නේ. මේ තියෙන අවස්ථා කළමනාකරණය කරගෙන කොහොමද අපි මේක කරන්නේ කියන එක. දෙවෙනි එක ගරු අමාත්‍යතුමනි, ඔබතුමා සහ මේ පාර්ලිමේන්තුවේ ඉන්න විවිධ පාර්ශ්වයේ කීප අවස්ථාවකදී අපිට කියලා තියෙනවා මේ ඉතාලිය සම්බන්ධ යන තියෙන ප්‍රශ්නය. අපි දිගින් දිගට මොන් එක සාකච්ඡා කරලා තියෙනවා. අවාසනාවකට වගේ ඉතා විශාල ප්‍රමාණයක් ව්‍යාජ සහතික ඉදිරිපත් කරලා මෙතන විශාල ජාවාරමක් සිද්ධ වෙන හින්දා ඉතාලියේ තානාපති කාර්යාලයෙන් නැවත නැවතත් ඔවුන් විසින්ම ක්‍රමවේදයක් මගින් මේ ඩොකියුමන්ට්ස් වල බලංගුතාවය මම උත්තර දුන්නට පස්සේ
දන්නවද මේ හුඟක් වෙලාවට මේ ෆෝච් ඩොකියුමන්ට්ස් හදන්නේ ඔබතුමාගේ අමාත්‍යංශය ඇතුළෙන්මයි. ඒක පොඩ්ඩක් බලන් ඉස්සරලා.
මම ඒක පිළිගන්නේ නැහැ. නමුත් අපි කිසි දෙයක් එක වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් අපි සොයලා බලන්න පැකිලෙන්නෙත් නැහැ. නමුත් ඒක නෙවෙයි වෙන්නේ. විශාල වශයෙන් ජාවාරම්කාරයෝ රාශියක් විවිධ අවස්ථාවලදී විවිධ ස්තරවලදී සම්බන්ධ වෙලා ඔය ව්‍යාජ ඩොකියුමන්ට්ස් හදනවා. අපි ඒක සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම සඳහා කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. විශේෂයෙන්ම මගේ අපේ ගරු ස්ටේට් මිනිස්ටර් රාජ්‍ය ඇමතිතුමා ඒ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම කැප වෙලා පූර්ණ කාලීනව ඒ සම්බන්ධයෙන් කැප වෙලා කරනවා. ගිය සතියේ පදමි වතාවට ඉතිහාසයේ අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා ලයිව් ගිහිල්ලා අපේ ඩොකියුමන්ට් විභාග දෙපාර්තමේන්තුවට ආය අරගෙන යවන්නේ නැතුව ඔන්ලයින්ම සර්ටිෆයි කරගන්න. ගිය සතියේ අපි ඒක කරා. මේ සතියේ ඉඳලා ඒක ක්‍රියාත්මක වෙනවා. දැන් විශාල දැන් අපි ඔන්ලයින් ඇප්ලිකේෂන් සිස්ටම් එකක් හඳුනලා දීලා තියෙනවා. ඉස්සර වගේ උදේම ඇවිල්ලා 1000ක් විතර බලාගෙන ඉන්නේ නැහැ. ඔවුන්ට ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් ගන්න පුළුවන්. ඔන්ලයින් වෙලාවක් ලබා දීලා තියෙනවා. නමුත් අපි දන්නවා මේ තියෙන ප්‍රායෝගික තත්ත්වය තුළ 100%ක්ම වංචාව නැති කිරීම නෑ. තවස් තුනකින් දෙනවා ඔයගොල්ලන්ට ඕන අවස්ථාවකදී. දැන් ඊට ඉස්සෙල්ලා තිබුණු දේ තමයි. හැබැයි ඔබතුමා කියන එක හරි. ඉතාලිය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. ඔවුන්ට එක දවසකට දෙන්න පුළුවන් අපොයින්ට්මන්ට් ප්‍රමාණයක් තියෙනවා VHS එක හරහා. මුලින්ම 40යි දුන්නේ. අපි කතා කරලා ඒක 80ක් කරගත්තා. නැවතත් කතා කරලා දැන් මං හිතන්නේ 140ක් විතර දෙනවා. නමුත් 10 ගානක් මිනිස්සු මේ අපොයින්ට්මන්ට් බලාපොරොත්තු වෙනවා. අපි දිගින් දිගට මොන්ට කතා කරාම ඔවුන් කියන්නේ අපිට මේක ෂෝට්කට් ගන්න බෑ. අපි ඉස්සර ෂෝට්කට් අරගෙන මේක යවුවම සමහර ඩොකියුමන්ට් ෆෝජ්. ඒ හින්දා අපිට ප්‍රශ්නයක් තියෙනවා ඒ රටෙන් එම්බසියෙන් කියනවා වැරදි ඩොක්කියුමන්ට් අප්‍රූව් කරලා දුන්නයි කියලා. එහෙනම් ඕන් මේ කාලේ ගත කරනවා. එහෙනම් අපි නැවතත් කතා කරන්නම් ඔබතුමා කතා කරපු ඒ කරුණ විවිධ පාර්ශ්වයන් නැවත නැවත කියනවා. නමුත් මෙහි අවම වෙලාවක් ලැබෙන පරිදි සහ ඉක්මනට මේ කටයුතු විසඳ ගැනීම සඳහා නැවතත් ඔබතුමාගේ ඉල්ලීම මත අපි කතා කරන්න. රෙස්පොන්් කරන එක ඒගොල්ල කරන්නේ නෑ. සාමාන්‍ය ක්‍රමය හැටියට මොකටද කියන එක හේතු කියන්නේ නෑනේ. ඒගොල්ලන්ගේ ක්‍රමයක් තියෙනවා, ඔන්ලයින් ක්‍රමයක්. නමුත් අපි කියන්නම් තවත් අවස්ථා වැඩි කරගන්න පුළුවන්ද, මේ ක්‍රමවේදය වේගවත් කරන්න පුළුවන්ද කියන එක නැවත වතාවක් අපි කතා කරලා උන්ට කතා කරලා කියන්නම්. බොහොම ස්තුතියි.
නිවේදන අංක 2 ගරු බුද්ධ ශාසන ආගමික කටයුතු සංස්කෘතික අමාත්‍ය විදුරු වික්‍රමනායක මහත්මයා. ජයන්ත වීරසිංහ මහත්මයාට අවස්ථාව දෙන ඔබ තුමා ඉල්ලපු අවස්ථාව ප්‍රධාන වැටකටුතු මෙතන තව කාරණා දෙකක් තියෙනවා ඊට පස්සේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ගරු ජයන්ත වීරසිංහ ගරු මන්තම ඔබතුමාට අවස්ථාව දෙන ඔබතුමා ඉල්ලපු අවස්ථාව ප්‍රධාන වැටකටුතු ආරම්භයෙන් පස්සේ ඔබතුමාට අවස්ථාව හම්බ වෙනවා. ගරු එමෙතුමාගේ ප්‍රකාශය කරන්න බුද්ධ ශාසනය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ දවසේ ලෝක ආදිවාසී දිනය පැවැත්වුණා. අපේ රටේ සංස්කෘතිය වගේම අපේ රටේ ජනගහනේ වැදගත් කණ්ඩායමක් හැටියටයි අපි මේ කණ්ඩායම සලකන්නේ. අවාසනාවකට වගේ පෞගිය කාල පරිච්ඡේදයන් පුරා මේ ජනතාවගේ අවශ්‍යතාවයන් මොනවද කියලා හරියට හඳුනගෙන ඒ අවශ්‍යතාවයන් වෙනුවෙන් රජයන් පෙනී සිටියේ නැහැ. ඒක මේ ගරු පාර්ලිමේන්තුවේදී අපි ප්‍රකාශ කරනවා. පැලැස්සර දැමීම පමණයි කරලා තිබුණේ. එහෙනම් අලුත් වැඩපිළිවෙලක් මේ ආදිවාසීන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුයි. පෞද්ගලිකව අප කොයි විටකවත් හඳුන්වන්නේ මේ අය ආදිවාසීන් කියලා. මේ අපේ මුතුන් මිත්තන්. මේ අය අපිට ගහකොළ පරිසරය ආරක්ෂා කරලා දුන්නේ නැත්නම් මේ සභාවේ ඉන්න එක්කෙනෙක්වත් අදත් නැහැ. ඒ පරිසර විනාශයක් නොවෙන්නට පරිසරයත් එක්ක එකඟතාවයකින් කටයුතු කරපු නිසායි අදටත් සමහර අයට ගස් කපන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම අපි කියන්නට ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වර්තමාන ලෝකයේ කිසියම් රාජ්‍යයක වෙසෙන යම් ජනවර්ගයක ප්‍රාරම්භකයන්ගෙන් පැවතෙන්නන්ගෙන් ජීවමාන සාධක අද දක්වාම පවතින්නේ නම් එම තත්ත්වය මානව විද්‍යාත්මක අතිශයින් සුවිශේෂ තත්ත්වයක් වන අතර එවැනි අවස්ථා ලෝකයෙන් අතිශයින් දුර්ලභ වේ. අපේ රටේ ඉන්න මේ ජනතාව, මේ ජනකොටස අන්න ඒ වගේ දුර්ලභ කණ්ඩායමක්. තම මුතුන් මිත්තන්ගේ වර්තමාන පරපුර සමග එකට දිවි ගැන්වීම තරම් දුර්ලභ භාග්‍යයක් ලද ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වශයෙන් එම අවස්ථාව ජාතියට හිමිකර දුන් ආදිවාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික උරුමයන් සහ අනන්‍යතාවයන් එලෙසින්ම සුරකිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් උසස් කිරීම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අපගේ යුතුකමක් වේ. එසේම ගරුව නියෝජ්‍ය කතානායකතුමනි, පවතින්නා වූ හේතු සාධක මත දැනට ගණන් බලලා තියෙන අවුරුදු 37,000ක් පමණ පරණයි කියලා මේ අයගේ තේ තියෙන සාධක. ඔවුන්ගේ පරම්පරාවල් අවුරුදු 37,000ක් පමණම අපේ විශ්වාසයක් තියෙනවා ඊටත් එහාට යනවා. ඒ හින්දා මේ දීර්ඝ ඉතිහාසයක උරුමකම් කෙරෙනු ලබන ශ්‍රී ලාංකික ආදිවාසී ප්‍රජාව කාලානුරූපීව පැන නැගුණු දේශගුණික පරිසරික සහ සමාජීය වෙනස්කම් ඉදිරියේ සිය අනන්‍යතාවයේ උපරිමයෙන් රැකගනිමින් අද දක්වා දිවි ගෙවන සුවිශේෂී ජනකොට්ටාසෙකි. මේ අය මේ ගම් 6ක පමණ අපේ රටේ පැතිරිලා ඉන්නවා. බදුල්ල දිස්ත්‍රික්කයේ දඹාන, මොනරාගල දිස්ත්‍රික්කයේ රතුගල, අම්පාර දිස්ත්‍රික්කයේ එනානිගල, කොල්ලෙවැද්ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දලුකාන, මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ තමයි මේ ගම්මාන. මේ ගම්මාන වල නායකත්ව හිමියන් ඒ ගම්වැසියන්ගේ දඹානේ ජීවත් වෙන වන්නිලැත්තෝ එතුමාට තමයි ඒ නායකත්ව හිමි වෙලා තියෙන්නේ. ඒ නිසාම ඒ ප්‍රාදේශීය වශයෙන් ඒගොල්ලන්ගේ නායකත්ව තිබුණට සියලු දෙනාගේම නායකත්වය හැටියට සලකන්නේ දඹානේ වන්නිලැත්තන්. ඒ නිසාම බොහෝ වෙලාවට අපේ අවධානය යොමු වෙන්නේ දඹානේට පමණයි. මේව වෙනස් වෙන්නට ඕන. ආදිවාසී ජනයාගේ සියලු සංස්කෘතික උරුමයන් ප්‍රවර්ධනය, සංරක්ෂණය, ව්‍යාප්තිකරණය සහ ක්ෂේත්‍රයන්ට අදාළව සියලු ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමක් ලෙස අප සලකමු. ඒ අනුව ආදිවාසී ජනතාව වෙනුවෙන් පාත්‍රසඳහන් ක්‍රියාමාර්ග ගැනීමට අප විසින් මේ වන විට සැලසුම් කර ඇති බවත් යම් ක්‍රියාමාර්ග ගැන ඇත බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. 1. ආදිවාසී ජනතාවගේ සියලුම සංස්කෘතික උරුමයන් සංරක්ෂණය, ප්‍රවර්ධනය හා ව්‍යාප්තිය සිදු කිරීම. 2. උදකලා සිටින ආදිවාසී ජනතාව ඔවුන්ගේ සංස්කෘතික චර්යාවන් සමග සමාජගත කිරීම. 3. ආදිවාසී ළමුන්ගේ මානසික තත්ත්ව ඉහළ නැංවීම හා ඔවුන්ට නිසි අධ්‍යාපනය ලබා දීම. 4. ක්‍රමෙන් ගිලී යන ආදිවාසී පරපුරේ සංස්කෘතික චර්යාවන් ආරක්ෂා කිරීම. 5. ඔවුන්ගේ දැනුම සම්භාරයන් අනාගත පරපුරට දායාද කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම. විධිමත් ආදිවාසී සංස්කෘතික පරිසරයක් ඔවුන්ට දිවි ගෙවීමට අවස්ථාව සැලසීම. 6. 7. විවිධ සංස්කෘතික කණ්ඩායම් ඇති කිරීම. 8. දෙස් විදෙස් සංචාරකයන් වඩාත් සංවේදී ආකර්ෂණීය ස්ථාන බවට මේ ආදිවාසී ගම්මාන පත් කිරීම. 9. ආදිවාසී ජනතාවගේ යැපීම් මානසිකත්වයෙන් තොර සෝත්සාහයෙන් නැගීමට අවශ්‍ය ආර්ථික වටපිටාවක් සකස් කිරීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ප්‍රකාශය ආරම්භයේදීම කිව්වා අපේ රටේ අවධානය නිසි පරිදි සහ අවශ්‍ය පරිදි යොමු නොවිච්ච කණ්ඩායම් තමයි මේ ආදිවාසී ජනතාව. ඒ වගේම කනගාටුවේ මේ වගේම තවත් අපේ උපසංස්කෘතියක් තිබෙනවා. අද මේ සභාවේදී වාදයට ලක්වීමට නියමිතයි උන් පිළිබඳවත්. ඒ තමයි මේ අපේ රටේ වතු ජනතාව. මේ කණ්ඩායම් දෙකටම ඒ හිමිතන අද වෙනතුරු ලැබිලා නැහැ. ඔවුන්ගේ වරප්‍රසාද අයිතිවාසිකම් ලැබිලා නැහැ. සංස්කෘතික විෂය භාර අමාත්‍යවරයා ලෙස මම මේ ප්‍රකාශය කරනවා. ආදිවාසීන් වේවා වතු ජනතාව වේවා ඔවුන්ගේ තිබෙන්නා වූ ඒ සංස්කෘතිය ආරක්ෂා කරලා ඔවුන්ගේ අනන්‍යතාවය රැක ගැනීමට අපට හැකියාවක් ලැබිලා නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අවසන් කරනවා. 2023 ලෝක ආදිවාසී දිනය සඳහා අප රජයේ සුභාසින්සන එක්කිරීමට මේ විශේෂ අවස්ථාවක් කරගනිමු. තවද ලෝක ආදිවාසී දිනයට සමගාමීව ශ්‍රී ලංකේය ආදිවාසී දිනය සැමරුමට මෙරට ආදිවාසී ප්‍රජාව සමග දමාන ආදිවාසී ගම්මානයේදී ඊයේ දවසේ අපි ද එක්වුණ බව සඳහන් කරනවා. මම විශ්වාස කරනවා මේ සභාවේ සිටින සියලු දෙනා මේ සඳහා මේ උප සංස්කෘති හඳුනාගෙන ඒවාට අවශ්‍ය කරන, ඒ ජනතාවට අවශ්‍ය කරන ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද තහවුරු කිරීමේ වැඩපිළිවෙලට ඉත සිතින්ම දායක වේයි කියා ස්තුති.
බොහොම ස්තුති. නිවේදන අංක 3 වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය ගරු නලින් පෙරාණන්තුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම අද වෙළඳ අමාත්‍යංශයේ නිවේදනයක් කිරීමට මම අමාත්‍ය නිවේදනයක් කිරීමට විශේෂයෙන්ම හේතු වුණේ ඊයේ සභාව කල් තබන අවස්ථාවේ කදීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ කුකුල් නිෂ්පාදන සහ බිත්තර නිෂ්පාදනය සම්බන්ධව විශාල ගැටලු රාශියක්, එහෙම නැත්නම් ආනයනය කිරීම පිළිබඳ විශේෂයෙන්ම සඳහන් කරපු නිසා. ඒකෙදි විශේෂයෙන් මෙතුමා සඳහන් කරා මම මේ රටට බිත්තර ආනයනය කරනවා, ඒ වගේම කුකුල් මස් මේ රටට ආනයනය කරන්න යනවා. ඒ තුළින් කර්මාන්ත, දේශීය කර්මාන්ත කඩා වැටෙනවා. ඒ තුළින් දේශීය කර්මාන්ත කරුවා විනාශ කරනවායි කියන චෝදනාව එතුමා මට එල්ල කෙරුවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන ඇයි අපිට මේ බිත්තර මේ රටට ගෙන්නන්න අවශ්‍යතාවයක් ඇති වුණේ. ඒ වගේම ඇයි කුකුල් මස් මේ රටේ ජනතාවට පාරිභෝගිකයක් දරා ගන්න බැරි මිලක් සඳහා ඉහළ යද්දී ඒ සඳහා අපි කටයුතු කරන්න කියන එක මට පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ගන්න ඕන අනිත් එක එතුමා කිව්වා මට කැබිනට් අපිට ඕන කමට මේක ගෙන්නනවා කියලා. විශේෂයෙන්ම අපි බිත්තර සහ මේ අනිකුත් සෑම ද්‍රව්‍යයක්ම රටේ නිෂ්පාදකව ඉන්න සෑම දෙයක්ම අපි ආනයනය කරනවා නම් අපේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන ජාතික ආහාර සුරක්ෂිතා කමිටුව සඳහා ඕනම ඉල්ලීමක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ තුළ ඉන්නවා විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරු, වෙළඳ අමාත්‍යාංශ ලේකම්තුමා, ඒ වගේම අග්‍රාමාත්‍ය ලේකම්තුමා ඇතුළු ලංකාවේ තියෙන ඉහළම රාජ්‍ය නිලධාරීන්ගේ සමන්විත කමිටුවක් තමයි ආහාර සුරක්ෂිතා කමිටුව. ඒ තුලින් තමයි ඒ අයට ඒ අය ගන්නේ කරලා බලලා සිළු දෙනා ඒකමතික තීන්දුවක් ගත්තට පස්සේ ඒකේ යෝජනා එනවා කැබිනට් මණ්ඩලයට. ඒ කැබිනට් මණ්ඩලයේ අපි දීර්ඝ සාකච්ඡා කරලා ඒ අනුව අපි තමයි තීන්දුව කරන්නේ මේ රටේ සමස්ත නිෂ්පාදන තත්ත්වයක්, ඒ වගේම පාරිභෝගිකයන්ට අවශ්‍යතාවය අනුව පාරිභෝගික අවශ්‍යතා සපිරීමත්, ඒ වගේම රටේ මන්ද පෝෂණය සහ අනිකුත් ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන වැඩ පිළිවෙලකට තමයි යන්නේ. ඒ අනුව තමයි අපි බිත්තර මේ රටේ නිෂ්පාදනයේ කඩාය වැටීම තුළ විශේෂයෙන්ම පස් සම්පත් අමාත්‍යාංශයේ අපේ ඉදිරිපත් කිරීම තුළ අපේ අපිට අවශ්‍ය වෙනවා දවසකට බිත්තර මිලියන 8.5ක්. එතකොට අපේ අද වෙද්දී අපි නිෂ්පාදනය කරන්නේ 5.5 ලක්ෂ 55ක් 85ක් අපිට ඕන ලක්ෂ 35ක් අපිට අඩුවක් තියෙනවා. ඒ කෙසේ එහෙම වෙද්දිත් අපි අනුමැතිය ගත්තේ දවසට ලක්ෂ 10ක් කියන 1 මිලියන් වලට ගෙන්නන්න. ඒ නිසා අපි ඒ අවශ්‍යතාවෙනු තුනෙන් එකක් තමයි මේ රටට අවශ්‍ය කරන බිත්තර ප්‍රමාණය ගෙන්නලා මේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය සපුරන්නේ. මේකෙදි තවත් දෙයක් අපි බලන්න ඕන, විශේෂයෙන්ම කුකුල් මස් මිල ඉහළ යාම, ඒ වගේම මාළු මිල ඉහළ යාම මේ බිත්තර වල සඳහා ඉල්ලුම වැඩිවීමකට තව හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා අඩු මුදලකට ප්‍රෝටීන් අවශ්‍යතාවය ලබා ගැනීම සඳහා බිත්තර පාවිච්චි කිරීම තුළ තවත් බිත්තර අවශ්‍යතාවය ඉහළ ගිහිලා තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕන වෙළඳ අමාත්‍යවරයා ආනයනය කිරීම කටයුතු කරනවා කියන එක නෙමෙයි මේකේ පළවෙනි දේ. අපි රටක් වශයෙන් අපේ සියලු දෙනා එකතු වෙලා තීන්දුව ගැනීමක් තමයි කරන්නේ. ඒ නිසා මම හිතන්නේ අපිට තවත් බිත්තර මිල අඩු කරගන්න දේශීය නිෂ්පාදකර හැකියාව ලැබෙනවා නම් අපිට පුළුවන් බිත්තර ආනයනය කිරීම නවත්වලා අපිට අවශ්‍යතාවය රට මුළු ස්වයං පෝෂිත කරගන්න අපිට සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙන්න අපිට පුළුවන්. ඒ වගේම කුකුල් මස් පිළිබඳව කතා කරා අපි දිහා බැලුවොත් අපේ රටේ අවුරුද්දකට අවශ්‍යතාවයේ ටොන් 240,000ක් මාසෙට සාමාන්‍ය 20,000ක් විතර අපිට ටොන් 20,000ක් විතර අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට පහුගිය කාලේ සහ අපිට ඊළඟ මේ අවුරුද්දේ අවසාන වෙනකන් අපි පුරෝකථනය කරලා තියෙනවා අපේ නිෂ්පාදනය සහ අපේ පරිභෝජනයට අවශ්‍ය කරන ප්‍රමාණය. අපි උදාහරණයක් ගත්තොත් අපිට ජනවාරි මාසේ කුකුල් මස් කිලෝ අපිට අවශ්‍යව තියෙනවා 21,000ක් අපිට ඒ 21,000 ලැබිලා තියෙනවා. මේ විදිහට අපිට ගත්තම අපිට තවත් මේ අවුරුද්ද වෙද්දී ටොන් 15,000ක අඩුවක් අපිට සිදු වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි ජූලි මාසේ අපිට ටොන් 20,000ක් අපිට අවශ්‍යතාවය තියෙනවා. ඇවිල්ලා තියෙන 2022 අපි ටොන් 20,000ක් නිෂ්පාදනය කරලා තියෙනවා. 2023 ඒක 17,000කට බහැලා තියෙනවා. එතකොට 15%ක අඩුවීමක් තියෙනවා. ඒ වගේම අගෝස්තු මාසේ 2022 18,400ක් එද්දී 17,200යි අගෝස්තු මාසෙ නිෂ්පාදනය වෙලා තියෙන්නේ. මේ වගේ නිෂ්පාදනයේ කඩාය වැටීමක් සිදු වෙලා තියෙනවා. ඒ තුළ අනිවාර්යයෙන්ම මිල වැඩිවීමක් සිදු වෙනවා. ඒ වගේම පාරිභෝගිකයට මේ මිල දරා ගන්න බැරි තත්ත්වයකට සිදු වෙනවා. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ සත්ව නිෂ්පාදනය කරන අයව ගෙන්නලා අපි කිව්වේ පුළුවන් තරම් නිෂ්පාදනය වැඩි කරලා කුකුල් මස් මිලත් අඩු කරන්න කියලා. මම සති 3කට 4කට ඉස්සෙල්ලා ගෙන්නලා කතා කරලා කිව්වා අඩුම ගාන රුපියල් 150කින්වත්
මේක අඩු කරන්න ඒ තුළ අපිට යම් කළමනාකරණයක් කරගන්න පුළුවන් කියලා. හැබැයි ඒක කරුවේ නැහැ. හැබැයි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයේ අපි තිබ්බ කමිටුවකදී අපි තීන්දුව කරුවා මෙහෙම වුණොත් කුකුල් මස් අපි ආනයනය කරනවා කියපු ගමන්ම කෘෂිකර්ම අමාත්‍යතුමා ළඟට ගිහිල්ලා මේ නිෂ්පාදකයෝ කිව්වා අපි රුපියල් 100කින් අඩු කරන්නම් කියලා. ඒ කියන්නේ එයාට හැකියාව තියෙද්දිත් මේ මිල අඩු කරන්න නැතුව පාරිභෝගිකයන්ගෙන් මේ පුළුවන් තරම් මුදල් ලබා ගැනීම වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ අපිට මේ තරඟකාරීත්වයක් ලබා දීම අත්‍යවශ්‍යයි ඊළඟ අවුරුදු තුළ. මොකද හේතුව අද වෙදි සුළු හා මධ්‍යම පරිමාණ සියලු ව්‍යාපාරිකයෝ එහෙම නැත්නම් නිෂ්පාදකයෝ කඩා වැටලා තියෙනවා. මේ සඳහා අපි වැඩපිළිවෙලක් අරන් තියෙනවා. විශේෂයෙන් අපි මේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ණය යෝජනා ක්‍රම අපි ඊළඟ මාස කිහිපේ අඳුන්වා දීලා එයාගේ නිෂ්පාදනය වැඩි කර ගැනීම තුළින් පමණයි අපිට මේ සඳහා විසඳුමක් ලබා දෙන්න පුළුවන්. මම ඒ අදාළ අමාත්‍යංශවලට වෙළඳ අමාත්‍යංශය වශයෙන් මම එයාට නිර්දේශ කළ ඇරියා තමන්ගේ නිෂ්පාදනය වැඩි කරගන්න, ඒ වගේම තමන්ගේ නිෂ්පාදන පිරිවැටුම අඩු කරගෙන පාරිභෝගිකයට යම් සහනයක් ලබා දෙන වැඩපිළිවෙලක් පාරිභෝගික අමාත්‍යංශයට දන්වන්න, එහෙම නැත්නම් දැනුවත් කරන්න කියන එක මම දැනටමත් ඇරලා තියෙනවා. දැන් මේ වෙළඳ ඇමතිවරයා කියන්නේ මේ සියලු දේ එකට සම්බන්ධීකරණය කරන පුද්ගලයා මිසක් නිෂ්පාදනය කළ විකුණන පුද්ගලයෙක් නෙමෙයි. ඉතින් අර විශේෂයෙන්ම මට කියන්න ඕන මේ අවශ්‍යතාවය ආවොත් රටේ අවශ්‍යතාවය මදි නම් අනිවාර්යයෙන්ම ආනයනය කළ හෝ රටේ අවශ්‍යතාවය සපුරා ගන්න වෙළඳ අමාත්‍යවරයාට සිදු වෙනවා. ඒ නිසා තමයි මම මේ සම්බන්ධව කටයුතු කරන්නේ. ඒ වගේම කබීර හෂීම් ඇමතිතුමා කිව්වා මාව වටින්නේ වෙළඳ ඉන්දියාවේ වෙළඳ ඇමතිකමට කියලා. අපි කුකුල් බිත්තර ටිකක් ඉන්දියාවෙන් ගෙනාපුවම මට වෙළඳ ඇමතිකම හම්බෙනවා නම් අපි ඉන්දියාවෙන් ණය ගත්තම අපිට මුදල් ඇමතිකමත් හම්බෙන්න ඕන. ඉතින් අපි ඒ එහෙම තියලා තර්කයක නෙමෙයි, අපි පුළුවන් තරම් අපේ රටේ අවශ්‍යතාවය සපුරන්න අපි ඉතුරු රටවල් එක්ක ගනුදෙනු කරලා මේ රටට අවශ්‍ය කරන ප්‍රමාණ දේවල් අපි මිලදී ගන්න. ඉතින් ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ අපිට පුළුවන් තරම් පාරිභෝගිකය ගැන හිතලා මේ ගන්න තීන්දුවලදී නිකම් විවේචනයක් කරන්නේ නැතුව අපිව අමාත්‍යංශ මට්ටමේදී අපි ගන්න තීන්දුව ඉතාමත් ඍජු තීන්දුව සහ සියලු අමාත්‍යංශ සම්බන්ධීකරණය කරලා පොදු මතයක් විදිහට ගන්න තීන්දුව එක්ක ඉදිරියටත් යනවා. ඒ වගේම විශේෂයෙන්ම කුකුල් මස් මිලත් බිත්තර මිලත් ගැන අවධානය යොමු කරලා පාරිභෝගිකයව ආරක්ෂා කරන ඉදිරි වැඩපිළිවෙලකුත් අපි ආරම්භ කරලා කටයුතු කරනවා කියන එක දැනුම් දෙන්න කැමතියි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ජයන්ත වීරසිංහ මහත්මයා.
Now that the honorable leader of the opposition is here, I think it's my duty, and honorable Kabir Hashim, I do not know whether you saw this honorable leader of the opposition. It's an article written by Dr. Dayan Jayatilaka, and there is something derogatory, obviously. I don't approve of this. I want to send this to you. It gives a photograph of honorable Kabir Hashim and asks Kabir, is he Ranil's or Sajid's economist? This little part I can't approve, and I'm sending it to you so that you can see for yourself. Senior member of Sajid SJB's economic policy unit, Kabir Hashim MP, is the prime author of an important new piece on economic policy which makes no mention of SJB, Sajid or President Premadasa, names Ranil three times, merely reiterates his policy and endorses, judging by that article, the SJB does not exist. Now, I want to send this to you. I thought it's my duty. I will send this to you. That part is derogatory of you and Honorable Kabir Hashim.
Hari, Bhavan Swati. Karu Vipakse Nagadima.
Honorable Deputy Speaker, it's nice to know that the member opposite is very keen on SJB politics and it points in the direction of a wholehearted recognition on the part of this parliament that SJB is the alternative government and we are about to assume power with the blessings of the Sri Lankan people. Now, as far as SJB economic policy is concerned and our principles are concerned, those policies are not dictated according to the visions and practices of present leaders, former leaders, and potential future leaders. Our economic policy is determined through a rational decision-making process which looks at the past, present, and future challenges that Sri Lanka will face. So we, as a political party, do not subscribe to the low-grade type of decision-making that is prevalent in Sri Lankan political system. Rather, we go by a data-based, science-based, evidence-based approach in formulating our economic policy. Not mere its formulation, certainly we have to look at its practical implementation according to a time schedule. And also, we are focusing on another important aspect of governance which is lacking in our country, that is monitoring and evaluation and feedback and how we readjust our policies according to the strengths and weaknesses and the follow-up of the policy process. So I want to reiterate to you, SJB policies are not dictated by the theories and practices of past political leaders, political theoreticians, economists. Rather, it's an appreciation of all the attributes and faults of various approaches and designing our own approach, which is primarily a middle-of-the-path approach, a social democratic approach, which basically combines the wealth creation aspect of capitalism, capitalism with a human face, but also understands the anomalies of capitalism, the various divisions that capitalism creates, and through an adoption of social democratic policies, we try to alleviate the grievances of the less well-off in society. So we look at justice and fairness in terms of redistribution of income and wealth. So that is our that is a basic synopsis of our economic policy. So it's good that various theoreticians and various observers, they write articles, we read those articles, we take what should be absorbed and taken, and we reject those that should be rejected. So, I mean, there's freedom of speech, freedom of writing, but at the end of the day, SJB economic policies will be rational, will be grassroots-based, and we will encompass the whole country, and we will have a national approach, irrespective of ethnicity, religion, caste, creed, and economic and social groupings. The traditional divisions that have made, that have been one contributory factor for Sri Lanka's bankruptcy. Thank you.
Hari Bhumisuti Pradhana Vatakartu Arambe Yojana Denunyam Karu Sabhanayakatuma Vivadayak Karaganna Epa Garu Mantuma Dan Meka Avashya Karanaya
Niyojaka Kathanayakatumani Yojana Idiripat Karanawa Idiripat Karanawa Garu Niyojaka
Sabhavekangada
Hai
Anka Deka Harsan Rajakarana Mantuma
ජනරාජ පදනම පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න. කොහොමයි සිටි ගර්මන්තව වරප්‍රසාද ප්‍රශ්නය ඔබතුමා ලිඛිතව දැනුම් දීලා නැහැ කියන්න ඔබතුමා ඔව් හර්සන
මම මේ විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරනවා අර අසූචි පොහොර අපේ අති දැවැන්ත මුදල් ප්‍රමාණයක් අහිමි වෙච්ච මේ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට නියෝජක කතානායකතුමනි ඉදිරිපත් කරා මේ අවුරුද්දකට අවුරුද්දක කාලයක් වෙනවා.
උදෙත් මේ කාරණේ ගැන සඳහන් කරා.
කොටගෙන ඒක දැන් කෝප් කමිටුවට ඉදිරිපත් කරලා තියෙනවා. අවුරුද්දක් වෙලා තියෙනවා. තාම කෝප් කමිටුවෙන් ගරු නියෝජ කතානායකතුමනි ඒ පිළිබඳව කතිකාවතක් ගෙනෙන්නේ නැහැ. ඉතින් ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ මෙච්චර මුදල් ප්‍රමාණයක් අහිපිම වෙච්ච මේ විගණන වාර්තාව පිළිබඳ අවුරුද්දක් ගත වෙලත් ඒ ගැන කටයුත්තක් කිරීම පිළිබඳව අපි අප්‍රසාදය ප්‍රකාශ කරනවා. කරුණාකරලා ඒක සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණාකරලා එය පිළිබඳව කටයුතු කරන්න කියන
බොහොම ස්තුතියි. අංක 3 වෛද්‍ය උපුල් ගලපත් මතුව කෙටුම්පත් ඉදිරි
කරු නියෝජ්‍ය කතානායකතුමනි
මේක ඉදිරිපත් කරනකන් ඉන්න
ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
ඉස්තර කරන්න. හරි බොහොම ස්තුතියි. ගෝ කිරියල මතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ 9 විවස්තාවේ 9 වගන්තිය ගැන ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මේ වගන්තිය තියෙනවා ශ්‍රී ලංකා ජනරජය බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය පිරිනමන්නේ සියලුම ආගම්වල පිරිනමන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් විය යුත්තේ. දැන් මම මේක මතුකරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මිහින්තලේ විහාරස්ථානයේට එවලා තිබ්බ බිල උපයෝග කරගෙන විදුලිය විසන්ධි කෙරුවා. මං අහනවා මේක බුද්ධ ශාසනය පෝෂණය කිරීමක්ද? මොකද අපේ රටේ විහාරස්ථානවල කවදාකවත් විදුලි බිල ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ නැහැ. අපි දන්න කාලෙක ඉඳලා මේ විදුලි බිල ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ නැහැ විහාරස්ථානවලට.
හොඳයි කරමු.
නමුත් මට පොඩ්ඩක් ඉඳ දෙන්න. නමුත් මිහින්තලා විහාරස්ථානයේ උපයෝග කරගෙන පලිගැනීමේ චේතනාවෙන් මං කඩකාඩි වල අගමැතිතුමා රැතියෙක් ගැන මෙතන පලිගැනීමේ චේතනාවෙන් විසන්ධි කෙරුවා. අපේ වාසනාවට විපක්ෂ නායකතුමා බැදියත් වෙලා එය බිල ගෙවලා නැවතත් විදුලිය ලබා දුන්නා. ඉතින් මේක විදුලිය විසන්ධි කිරීම මිහින්තලා විහාරස්ථානයේ අපේ ප්‍රථම විහාරස්ථානයේ බුදුන්
හරි බොහොම ඉස්සෙදේ කර මන්තවා විවාදයක් කරගන්න එපා. හුදකලා කාරණයක්
මේ වැඩ නැහැ. ඔබතුමා
වැඩක් නැහැ. හුදකලා
කාරණයක් ඔබතුමා බෞද්ධයෙක්නේ.
මම බෞද්ධයෙක්.
මිහිඳු මහ රහතන් වහන්සේ වැඩි ඇතට පළවෙනි විහාරස්ථානයේ විදුලි විසන්ධි කිරීම බෞද්ධ ආගම පෝෂණය කිරීමත් ධම්මදී වගන්ති අනුව අපේ වාසනාවට සජිත් ප්‍රේමදාස මැතිතුමා වැඩියත් වෙලා ඒ ප්‍රශ්නේ විසඳුවා. අනිත් එක බව ඔබතුමාට තව විරාඩියක් දෙන්න පොඩි කතාවක් කියන්න. අපේ රටේ හැමදාම අනුරාධපුර යුගයේ ඉඳලා බහදුර යුගයේ දක්වා ජාතියට වඩා වැඩක තුනේ ආගම පොඩ්ඩක් ඔබතුමාට පොඩි කතාවක් කියන්න මට විරාඩියක් දෙන්න. සෙන්රත් රත්තුභාගයේ අභාවයෙන් පස්සේ සෙන්රත් රත්තුභාග දරුවෝ හිටියේ නැහැ. ද්‍රවිඩ කුමාරයෙකුයි සිංහල කුමාරයෙකුයි රජකම ඉල්ලුවා. මම ඔබතුමාට මතක් කරනවා අමාත්‍ය මණ්ඩලයේ තෝරගත්ත සිංහල කුමාරයා. නමුත් මහා සංගරත්තේ මහා නායිනිරු තෝරගත්ත ද්‍රවිඩ කුමාරයා. ඇයි? ආගමට ලැබි නිසා. ආගමට ලැබි ද්‍රවිඩ කුමාරයෙ තෝරගත්ත සිංහල කුමාරයාට වඩා. ඉතින් මං කියන්නේ අපේ රටේ නායකයෙක් තේරුම් ගන්න ඕන. ආගමට ලැබි නායකයෙක් තෝරගන්න ඕන. අද මේ මිහින්තලේ කරපු මේ 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 ප්‍රශ්නේ මේක බෞද්ධාගම පෝෂණය කිව්වද පලිගැටීමක්. ඉතින් ඔබතුමාගේ අවධානය මේක සම්බන්ධයෙන් යොමු කරන්න කැමති.
ඔව් සභානායක.
ආණ්ඩුවත් වෙනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට මිහින්තලේ විදුලි බල බිල ගෙවීම පිළිබඳව. ඒ වගේම අපි විශ්වාස කරනවා එහෙම ඉදිරියේදී තැති වෙන ස්ථානවලට එතුමාගේ මැදිහත් වීම හරහා විල ගෙවයි කියලා. මොකද අපි උනන්දු කරනවා අපේ පන්සල් වලට ඒ වගේ දේවල් එනකොට කරන්න කියලා. ඒක වෙනම කාරණාවක්. නියෝජ්‍ය කතානායකතුමනි මම කියන්නේ එතුමායි මායි අපි උදේම ඉඳන් කිව්වේ මේක වෙලාව කල්මනාකරණය කරන්න කියලා. ඉතිහාස කතාත් කියනවා මේක ඇතුලේ. දැන් වෙලාව කීයද බලන්න කතා. දැන් අද දවසේ එතුමල්ලාම කියනවා වතු ජනතාව පිළිබඳව සාකච්ඡා කරන්න ඕනි කියලා. අද කාලය පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඔබතුමා මේක කල්මනාකරණය කරන්න.
අද වෙනදට වඩා බොහොම හොඳට කරගෙන ආවා. විපක්ෂ නැතුව විවාදයක් කරගන්න නැතුව අපි
කැටලෝ නෙමෙයි. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඇත්තටම උඩ රට ප්‍රජාව පිළිබඳව වැදගත් විවාදයක් සාකච්ඡාවට භාජනය වෙන මේ අවස්ථාවේ විශාල ප්‍රමාණයක් කතික මන්ත්‍රීවරු ඉදිරිපත් වෙලා සිටිනවා. මම යෝජනා කරනවා මේ අවස්ථාවේ ඔබතුමාගෙන් විශේෂයෙන්ම අපිට කාලය දීර්ඝ කර ගැනීමකට ඔබතුමන්ලාගේ සහයෝගය ලබා දෙන්න කියලා.
හඬුවක් සමදයක තමයි.
අපි කාලය පැයක් වගේ දීර්ඝ කරනවට විරුද්ධතාවයක් නැහැ. හැබැයි මේක උදේ වරුවම වෙලාව නාස්ති කරලා කරලා මාධ්‍යවල යන වෙලාව මෙව්වට වියදම් කරලා ඒ වෙලාව අඩු කරන්නේ ඒ පැත්තෙන්. අපි කාලය ගත්තොත් අපේ පැත්තෙන් අඩු කරන්නේ නියෝජ්‍ය කතාන. ඒ වගේ ක්‍රමවේදයක්
හොඳයි.
පොඩක් ඉන්න මේ කියනකම් ඔබතුමාලමයි මේක කෑ ගහන්නේ. ඔබතුමාලට උමනා නැත්නම් මේ සාකච්ඡාව ගන්න වතුකම් කරුවන්ගේ ප්‍රශ්න ගැන කතා කරන් තියෙන වැටිනා වෙලාවක්. මේක ඒක අපතේ අරින්න එපා විපක්ෂය. විපක්ෂය හරි අපරාධයක් කරන්නේ.
මේ ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නයක්
මයික් එකට ඇනේ. නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පවණක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවේ රටේ ජනතාවගේ වරප්‍රසාද කඩවීමක් ගැන මම මේ ඔබේ අවධානයට යොමු කරන්නේ. ජනාධිපතිතුමා IMF ලේඛනය පාර්ලිමේන්තුවට ගෙන්න ඕන අවශ්‍ය ලේඛනයක් නෙමෙයි. නමුත් ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවට දාලා සම්මත කරා කියලා අහිංසක මිනිසුන්ට උසාවියට යන්න තියෙන අවස්ථාව නැති කරා. ඉන් අනතුරුව විනාඩි දෙන් මුදල් කාරක සභාවේ සභාපතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන්. නමුත් ඒක පත් කරන්න
ඒක දැන් විවාදයක් බාදුනේ
නැහැ. වරප්‍රසාද ගරු කතානායකතුමනි,
බොහොම ඉස්සෙල්ලා සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුව අගෝස්තු මාසේ 11 වෙනි දින සිකුරාදා පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරනවා.
සභාව කල් තැබීමේ යෝජනා කරු මනෝ ගණේෂන් මැතිතුමා. යෝජනා ඉදිරිපත් කරන්න.
මගේ මිත්‍රයානේ,
නෑ ඔබතුමා ලිඛිතව එන සඳහන් කරලා දෙන්නේ ඔබතුමාට මං අවස්ථාව දුන්නා ඒකට. ගරු මන්තුමා,
මේ මොනාරි ඔබර කරන්නක මේක ඩෙපුටි ස්පීකර් ඉවර කරන්න මේක.
ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන ඔබතුමාට මයික් එක දීලා තියෙන්නේ. ගරු මන්තුමාලා නිශ්ශබ්ද වෙන්න, ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන්න.
අපේ එක්කනනේ
ඔබතුමා කැටියෙන් මේ නම් සඳහන්
ඉවර කරන්න. ඩකර ඉවර කරන්න ගොඩක් මම කියන්නේ
අන්දි මෙරක්
කරු නියෝජ කතානායකතුමනි,
පාර්ලිමේන්තුවට ඇවිල්ලා තව තුන කැටියෙන්
පාර්ලිමේන්තුවට ඇවිල්ලා සභාපති පත් කරා මුදල් කාරක සභාවේ. දැන් ඊයේ මොකද්ද කරේ? ඊයේ
පාර්ලිමේන්තුවේ
න්‍යාය පත්‍රයට ඇඟිලි ගහන්න බලපෑම් කරා. ඔබතුමාට කතානායකතුමා,
ජනාධිපතිතුමාට
කතානායකතුමා, සුප්‍රීම් කෝට්ටේගේ නඩුකාරයෝ ගෙනාවා වරප්‍රසාද කමිටුවට. මම යෝජනා කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීම සම්බන්ධව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ගෙන්නන්න කියලා. දිගින් දිගටම
අරු මේ මනෝ ගණේෂන් මැතිතුමා ඔබතුමා යෝජන ඔව් සබ් අනුබස්සංග දායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා මේ කාලය කල්පනාකරණය කිරීම වගකීම.
හොඳයි බොහොම
ඉස්සෙල්ලා ඉන්න මං ඉවර නැහැ. දැන් එතුමායි කියපු කාරණාව සම්බන්ධව පාර්ලිමේන්තුවට IMF එකේ යෝජනා පිළිබඳව සාකච්ඡා කරන්න ගෙනාවේ නැත්නම් කියන්නේ පාර්ලිමේන්තුවට කියන්නේ නැතුව මේක කරා කියලා ඒ දොස් කියනවා. ගෙනල්ලා කරාම කියනවා ගෙනාපු එක වැරදි ගෙනල්ලා. හැබැයි ඊයේ මේ සම්බන්ධව කතානායකතුමා නියෝගයක් උතන කරා. එතනින් එහාට කතා කරන දෙයක් නැහැ. එතුමාට ඒක ඕනනම් මාත් සාකච්ඡා තියලා කරන්න කියන්න. නැත්නම් කාලය අපත යනවා.
බොහොම සිද්ධ. ගරු මනෝ ගණේෂ් මැතිතුමා යෝජනා ඉදිරිපත් කරන්න.
හරි. මට දෙන්න. ඩෙපුටි ස්පීකර්. අපට උත්තර දෙන්න. Thank you very much. Recent and past reports submitted by
අවස්ථාව දෙන්න බෑ ගරු මන්තෝ. අයියේ කරු කතානායකතුමයි නිවේදනය කළා තියෙන්නේ. ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන්න.
තාම අඩු දිනුලච්ච ජනතාව ගැන කතා කරනවා අපි. ඈ
ගරු මන්තෝ යෝජනා ඉදිරිපත් කරන්න ඔබතුමාට මයික් එක දීලා තියෙන්නේ.
දෙන්න මේකෙන්. ඈ
ඔබතුමා
ඉරවන කතා කරන්න බැරිද? පෙරගන්නක මේ පාලනය කරන්න ඔබතුමා.
පාලනය ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන්න.
අපි සමාජය ගැන කතා කරන්නේ. අපි අවධානයට ගේන්නේ මේක.
හරි ඔබතුමා යෝජනා ඔය ඔබතුමා කියන හැම වචනයක්ම හැන්සාට
කියනවා. Recent past reports submitted as surveys conducted by Central Bank of Sri Lanka.
යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න.
And World Bank, UN World Food Program, Food and Agriculture Organization, International Committee of Red Cross and UN Special Reporter for Modern Famous. අර පොඩ්ඩක් ඉන්නකම කතා කරන්න මේ.
අවස්ථාව දෙන්නක මම මයික් එක මන්නේ තියන්නේ
කරු මන්සුවා
මන්නේ තියන්නේ හදා ගන්න බැරිද ඔයගලන්ට වාඩි වෙන්න කොහොමද සාධාරණ වෙන්න කොහොමදලා
කරු මන්තුමා ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන ඔබතුමාට අවස්ථාව දීලා තියන්නේ
US social reporter on
Monday,
Tomayo, Obagata identified the plantation residents as the most underprivileged, marginalized, vulnerable community in Sri Lanka. Furthermore, the current economic crisis has pushed the segment to the worst levels in respect of poverty, food insecurity, and malnutrition in the country. Deputy Speaker, the Ilkhani Tamil community, Sri Lankan community, within which the plantation segment exists, completes 200 years in Sri Lanka. Hey, what are you going to go? Since 1823. Mata Mike, what are you going to go? 1823. The lives of plantation community remain almost the same in all three eras. The first 125 years under British Raj. The second 24 years, the independent but dominion Ceylon. The third is the current 51 years in the Republic of Sri Lanka. The only visible change is from the white British Raj to brown plantation Raj. It is nothing but shameful
modern slavery.
අපි කිසිම වෙලාවක මම පුරුද්දක් වශයෙන් කිසිම වෙලාවක බාධා කරන්නේ නැහැ කිසිම කතා කරන්නේ. නමුත් මේ වෙලාවේ ගරු සභාව කල් තැබුවා. කල් තැබුවට පස්සේ මෙතන සිද්ධ වෙච්ච කිසිම දෙයක් හැන්සාටර යන්න බෑ කියන කාරණේ මම මතු කරන්නේ. බොහොම සාධාරණ දෙයක්. මම ඔබතුමාට බාධා කරන්නේ නැහැ. මේ සභාවේ ගරු සභානායකතුමා සභාව කල් තිබ්බා. ඒකේන ඔබතුමා ඒක කියන්නේ එච්චරයි. එච්චරයි බාධාවක් නෙමෙයි ඉතින්. ඉතින් බාධා
කරන ඔතන ඉවරයි.
මට අවස්ථාව දෙන්න.
ඒ කියන්නේ තීරණයක් දෙන්නම් ගරු මන්තුමා යෝජනා
ඉදිරිපත්
කරනවා. යෝජනා කරනවා නෑ ළඟට කියලා කියන්නකො.
බාධා කරලා ඉවරයි නේ. ඔබතුමා ඒ සම්බන්ධයෙන් ඔබතුමා ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන්න. මොකද මේ පාර්ලිමේන්තුව
ඒ කියන්නේ නියෝගයක් ලබා දෙන්න ගරු මන්තුමා වාඩි වෙන්න.
ඒ කරපු
මනෝ ගණේශ මන්තුම ඉදිරිපත් කරන්න.
අරද යෝජක තරක තිබුණේ බලා ගන්න පුළුවන්ද
දැන් පුළුවන් දැන් පුළුවන්
මයික් එක කොයි වෙලාවට ආවේ කියලා දන්නේ නැත්නම් කොයි වෙලාව ගියේ කියලා දන්නේ නැත්නම් මට දැන්
නෑ ඔබතුමා
මම කියලා වෙලාව දෙන්න මට පමණක් නෙවෙයි කතා කරන බලාපොරොත්තු ඉන්නේ සෑම മന്ത്രിවට වෙලාව හරියට දෙන්න ඕන දික් කරලා දෙන්න හරි 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 පුතේ වාඩි වාඩි වෙන්නකෝ
ගරු මන්තුමා
වාඩි වෙන්න වාඩි වෙන්න
මනෝ ගණේශ මන්තුමා
වාඩි වෙන්න මම කතා කරන වාඩි බාධා කරලා ඉවරයිනේ වාඩි වෙන්නකෝ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන අනිත් මන්ත්‍රීවරු කරුණාකරලා වාඩි වෙන්න මනෝ ගණේශ මන්තුමා ඔබතුමා මන්ත්‍රීවරු වාඩි කරන්න ඕනේ මම වාඩි කරන්න ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන්න ඉක්මනින්
ඉල්කාන්ඩි ටැබල් ශ්‍රී ලංකන් කමියුනිටි within which plantation segment exists completes 200 years in Sri Lanka since 1823. Lives of plantation community remain almost the same in all three eras. That is first around 25 years under British Raj. The second 24 years in independent but dominion Ceylon. The third, the current 51 years in the Republic of Sri Lanka. The only visible change is from the white British Raj to, Mr. Minister, the brown plantation Raj. It is nothing but shameful modern slavery that exists in the Democratic Socialist Republic of Sri Lanka. Plantation segment has become the most marginalized group in the country, registering the lowest measures in almost all human development indices compared to every other community in the country. The forms of modern slavery in Sri Lanka plantations is forcing the set people live with undignified, inhuman, and degrading living conditions, inadequate health and social care, malnutrition, worst infant and maternal mortalities, poverty, overburden on women, child labor, poor work conditions, long hours of work with less payment, unfair daily wage system at large plantations managed by private companies, that is RPCs, state plantations directly under you, and privately owned small holdings, forced to be employed in domestic work with physical, verbal and sexual harassment and abuse, high levels of exploitation and discrimination. Police authorities, authorities joining hands with plantation managements is general oppression. Unequal access to education and substandard quality of education, high dropouts of students from the schools, limited access to justice
have remedies with language barriers. මේ ජනතා කතා කරන්නේ දවිල භාෂාව. දවිල භාෂාව රටේ ජාතික භාෂාව, සාජ්‍ය භාෂාව. ඒ භාෂාවෙන් ඒගොල්ලන් තමුන්ගේ වැඩකට කරගන්න බැරි වෙලා තියෙනවා. Denial of land rights for habitation and livelihood comparison with in par with the rest of the citizens. You think, Deputy Speaker, we as legitimate representatives of the particular people call upon the government and our fellow legislators, both sides, to join hands beyond political and ethnic divides to uplift the socio-economic status of the plantation people within the Ilkhadi Tamil Sri Lankan community, with special action based on affirmative principles guided by Buddhist teachings. What we anticipate is not sympathy, but justice. Namada kiyanna kamathi balaparuthu wenne anukappawana wei sadharanathwaya. We wanted to be full citizens of Sri Lanka within the Sri Lankan national mainstream. Ape janathawa me avasthawedi rate proveshiyo thamai. Namuth sampurna proveshiya nawi api. We are not full citizens. We demand bringing estate settlements under the purview of Sri Lanka state public administrative system and national mainstream by demarcation of adequate GN divisions, Gram Nirdhara divisions, and DS divisions in the plantation areas in par with other rural and assuring equitable access to decentralized governance and welfare services of state institutions at village, divisional and district levels that enables transformation from workers tied to plantation employers to full-fledged citizens. We also demand demarcation and establishment of new Pradesh Sabhas in the plantation areas with population ratio in par with the rest of the country. To external entities whom we hold answerable to our tragedy, India and UK. We are not talking to India on our political demands, Mr. Deputy Speaker. Those we will take it with the government of Sri Lanka and Sri Lankan political leaderships. But we demand support to our social, economical and cultural upliftment. Now India and Prime Minister Narendra Modi is realizing the moral obligation and responsibility towards our people. Modi has announced assistance to Indian rupees of 750 million towards this end. This is in addition to the $4 billion what government of India has provided to Sri Lanka. Thank you, India. Thank you, Modi. Now we call upon the government of UK to take a lead from India. The UK government, which has brought us to this country in 1823, now we are completing 200 years. I will be happy if government of Great Britain allocates assistance in sterling pounds to our people. I am making this appeal from this floor of this house. I hope Acting High Commissioner Lisa Pansel, who is learning Sinhala and Tamil right now, will take this appeal to a government in London. Aitharava India model ekak widira pili aragena Britaniya rajayat ape janathawata wenawen eyalata thiyena ara wagakima obligation ekak responsibility ekak therin ganne kiyala ithanawa Lankawa sitina me weda balana thana bathumiya me ape me illima tabange ratata ආණ්ඩුවට අරන් යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවේ 750 බිලියන් ඉන්දියන් රුපියස් වලින් අපිට ලබා දීලා තිනවා. ඒ වගේම ස්ටර්ලින් පවුන්ඩ්ස් වලත් ඒ වගේ බ්‍රිතාන්‍ය රජයට අපිට ලබා දෙන්න ඕන කියලා තනවා. මොකද උත්තර රජයට අපි කියන වාකියමක් තියෙනවා. මේක this is not as I said it is not by this by the best of sympathy. We want justice. எங்களுக்கு தேவை அனுதாபம் இல்ல. எங்களுக்கு தேவை நியாயம். අපිට ඕන වෙලා තියෙන්නේ අනුකම්පාව නෙවෙයි අපිට ඕන වෙලා තියෙන්නේ සාධාරණත්වය මේක ලංකාවට අපි කියනවා ඉන්දියාවට අනුරෝධ කියනවා අපි බ්‍රිතාන්‍යට අනුරෝධ කියනවා අපි හොඳට වැඩි වෙලා තියෙනවා දැන් බලන්න අද උදේ මම I made a tweet this have it read we welcome the UNICEF goodwill ambassador Sachin Tendulkar lovable legend Mr. Ambassador I was referring to Sachin Tendulkar Sri Lanka Also known as Ceylon, is famous for two subjects. One is Sri Lanka cricket. Other is Ceylon tea. You have won both. Please put your attention on the most vulnerable, underprivileged, marginalized children of the Sri Lankan plantations where the world famous Ceylon tea is produced. Then apita me sambandhava balabam thiyenawa. The Ceylon tea kiyanne
ශ්‍රී ලංකා ක්‍රිකට් වගේම ප්‍රසිද්ධ දෙයක්. දැන් දෙකම කඩාවැටලා තියෙනවා අපි දන්නවා. දැන් එක්ස්පෝර්ට් එක කඩාවැටලා තියෙනවා අපිට දන්නේ නැහැ අමතුමා. නමුත් ජන ජීවිතේ කඩාවැටලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් එක වගේ කඩාවැටලා තියෙනවා. බලන්න දැන් මෙතන අපි කියන්න ඕනේ අපිට කියනවා අර සිලෝන් ටී කියන එක බ්ලඩ් ටී කියලා. බ්ලඩ් ටී කියලා. ලෝකෙට කියන්න කියලා. වැඩිම චන්දලා වගත ජනතාව පස්සේ අපි කිව්වනම් වටිනම එකට ලෙජිටිමේෂන් එක ඇති වෙනවා. නම අපි කියන්නේ නැහැ. අපි කියන්නේ නැහැ. කියලා අපේ එක්ස්පෝර්ට් එක විනාශ කරන්න කැමති නැහැ. මොකද අපි ප්‍රගතිශීලී මිනිස්සු. අපි රටට ආදර කරන අය. නමුත් ඒ රටට තල්ලු කරන්න එපා කියලා කියනවා. ඔබතුමා පාලනේ යටතේ තියෙන අර වතු අධිකාරියට කියන්න. ඒගොල්ලන් නෙවෙයි අයිතිකරු වතු වලට. ඉදම්මයි තියෙන්නේ නැහැ. ඒගොල්ලන් තියෙන්නේ දීර්ඝ බද්දට ඉන්නේ. ඉතින් ඔන ලොง ලීස්
සම්පූර්ණ වැරදි එක තියෙන්නේ ගෝල්ඩන් ෂෙයාර් හෝල්ඩර් මුදල් ලමන්සේ ඒක අපේ ඩිවිෂන් එකට ගන්න හැබැයි ඒක සම්බන්ධ කිවිසුමේ තියෙන දුර්වලතා එතුම හොඳින්ම දන්න මගේ පාලනය යට තියෙන එකක් නෙවෙයි අපිට යම් කිසි නිවන් දෙන්න පුළුවන්. ඔව්.
මෙම්බර් ඔෆ් ද කැබිනට් නෝ. ඕගොල්ලන් කැලටි රෙස්පොන්සිබිලිටි තියෙනවනේ. ඔතන කැබිනට් එකේ මෙතන දෙන්නේ කින්න සතුරු වෙනවා ඕගොල්ලෝ දෙන්න. අඩුම ගාන උදෙන්නාර ඉන්නව මෙතන. සතුරු වෙනවා ඒක නෑ. ඈ? හොඳයි රාජ්‍යමති දිවි මේක තින්නවා මං කියනවා. කමන්නෑ. වෙන කවුරු බෙන්න්නේ නැහැ මට මෙතන නම්. කෙසේ වුණා කියන්න ඕන. ද ඉන්දියාවේ අපිට දැනට දීලා තියෙනවා ශ්‍රී ලංකා රුපියල් වල වටිනාකම කෝටි 300ක්. එහෙම නේද? 300ක් වටිනාක් දීලා තියෙනවා. මං කියන්න කැමති කරුණා කරලා මේ උදුපකාරය සම්පූර්ණයෙන්ම වතුකරේ කඳුකරේ අධ්‍යාපන දිනුවොට පාවිච්චි කරන්න පෙරමණ පාවිච්චි කරන්න එපා ගෙවල් හදන්න යන්න එපා ඒක ගෙවල් හදන්න ආණ්ඩුවේ මෙන්ටල් තියෙනවා ඉන්දියානු උදවත් ඒක වෙනම තියෙනවා මේක ඒකට අරන් දාන්න එපා මේක වතුකරේ කඳුකරේ ඉන්න අධ්‍යාපන දිනුවොට පාවිච්චි කරන්න කියලා කියන්න කැමතියි මම කියන්න කැමතියි දැන් අපි රටේ වතුකරේ කඳුකර ජනතාවගේ ඉඩම ඉදිරියට කතා පාවෙනවා කාඩිරම තොරබාග மழை காலியுரிமை தொடர்பாக பெரிய அளவில் பேசப்படுகிற நல்ல விஷயம் நாங்கள் நான் விரும்புகின்றோம் ஆனால் காலியுரிமை தொடர்பாக சட்ட ரீதியாக ஒரு ஆவணம் முதலாக நல்லாட்சி காலத்தின் போது எங்களது வேண்டுகோளின் பேரிலே அன்றைய பெருந்தோட்டத்துறை அமைச்சராக இருக்கக்கூடிய லட்சுமி திரியல் அவர்கள் தான் புதிய அமைச்சரை சமர்ப்பித்து அதை சட்ட ரீதியான ஒரு ஆவணமாக மாற்றினார் சட்டரீதியாக ஒரு உரித்தை எங்களுக்கு பெற்றுக் கொடுத்தார் ஞாபகப்படுத்த வேண்டும் ஆகவே அங்கே ஆரம்பித்த அந்த பயணம் தொடர்ந்து கொண்டிருக்கின்றது ஏழு பேச் பத்து பேச் என்பது முக்கியமானதல்ல உரிமை அங்கீகரிக்கப்பட்டிருக்கின்றது தொடர்ந்து செல்ல வேண்டும் என்ற எண்ணப்பாடு இருக்கின்றது அதே வேளையிலே ஒன்றை கொண்டு கூற வேண்டும் அப்படி குடாமாக சிலக்கில் லபேனவா உதாரண கியன்ன பலாண்ட தேங்க மித்தன பலாண்ட தேங்க අපේ ආණ්ඩු කාලේ පසුගිය ආණ්ඩු කාලේ අපිට තිබුණා මේ තත්තපුරට ගහල්ලට සහ නූරේලියාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල අදන්ට ඕන කියලා ගැසට් නියෝජනයක් තිබුණා මේ ආණ්ඩු ආපු පසුව රත්නපුරට ඇදුවා ගහල්ලට ඇදුවා නූරේලිය ඇදුවේ නැහැ ඇදුවේ නූරේලිය ඇදුවේ නැහැ නූරේලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 10ක් අදන්ට ඕන කියලා නීති අනුකූලව ගැසට් නියෝජන කරලා එදා හිටපු ඇමතිවරු එදා වජිර අභිවර්ධන ඇමතිතුමා හිටියා කරේ නැහැ දැනුත් බලන්න නුරලියාවේ 10ට වඩා හත ඇදලා තියෙන තව තුනක් අදලා තියෙනවා ඒත් අර පහට වැඩේ අදපු දෙකත් අදන්නේ අවුරුදු දෙකක් වුණා ඉතින් මේක මොකද ගුඩාල් ලැබ්ස් ගුඩාම්ම සැලකිල්ල නෙමෙයි කරලා තියෙන්නේ මේ රට සිටිසන්ස් ඒ ගන්නනේ මේ රටේ අපිට ප්‍රවේශිකාව තියුණා වුණාට ප්‍රවේශිකාව සම්පූර්ණ වෙලා නැහැ ඒක උදාහරණයක් දර 100000 කියන්න බල මට. අපිට කියන්න පුළුවන්. දැන් අපි මන්ත්‍රවරු කියයි දැන්. ඒව වෙලා තියෙන්නේ. ඒ නිසා මේවා අපිට
කාලයව සංගණන කරමු මන්ත්‍රමා.
ඉවසන්න බෑ. උදේම ඇති. අර මේ බ්ලඩ් ටී කියන කැම්පේන් එක කරන්න එපා කියලා තැනට තල්ලු කරන්න එපා කියලා මත්තුම වෘත්තවල කියනවා. ඔතුමා පෞද්ගලිකව කියීම නෙවෙයි මට දන්නවා. ඔතුමා හොඳයි. නමුත් මේ කියන්න කැමති. එතන තල්ලු කරන්න එපා. අපිව මේ රටේ නීති අනුකූලව ප්‍රවේශියෝ
ඇතුළුවන්න අවස්ථාව ලබා දෙන්න. ඒක බැරිද ඒක? හොඳයි නේ ඒක. ප්‍රගතිශීලී බලාපොරොත්තු නේ ඒක. ඒකද ලබා දෙන්න ඒක අපිට. ඒ නිසා මේ අවුරුදු 200 කලා තියෙනවා. දැන් අපි මේ රටට ඇවිල්ලා දැන් අපි ශ්‍රී ලංකිකයෝ. අපි ඉන්දියානු ප්‍රවේශී නෙවෙයි. ශ්‍රී ලංකික ප්‍රවේශී අපි. එහෙමයි මේ ප්‍රශ්න විසඳන උත්සාහ කරන්නේ අපි. පක්ෂ විපක්ෂ බෙදෙන් තොරව මේ ප්‍රශ්නයට උත්තර ලබා දෙන්න අවබෝධ කරගන්න මේ රටට කියනවා මන්ත්‍රීවරුන්ට කියනවා මැතිවරුන්ට කියනවා කරුණා කරලා අපිව ඇතුල් කරගන්න ශ්‍රී ලංකික හැටියට. ඒ නිසා අනිත් ජනතාවට තියෙන ඉඩම් අයිතිය, අධ්‍යාපන අයිතිය, සංස්කෘති අයිතිය, නිවාස අයිතිය අපිට නෑ නෑ ඔප්පු කරන්න පුළුවන් නෑ. දැන් තියෙනවා කියලා කවුරු කියන්න එපා නෑ අපිට. ඒ නිසා ඒවා අපි ලබා දීමෙන් අපි සම්පූර්ණ වෙච්ච ප්‍රවේශී විදිහට පිළිගන්න කියලා කියමින් මගේ මේ යෝජනාව මම ඉදිරිපත් කරනවා.
බෞද්ධ සිතේ ගරු මන්ත්‍රීතුමා.